ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
දැන්ම නම් අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු. ගෙවිල ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් අපිට වාර්තාවන උණුසුම් තත්ත්වෙත්ති මොනවද? ප්‍රධාන කාරණා කිහිපේ මොනවද? ඒ පිළිබඳවයි මේ සමාලෝචනේ. විශේෂයෙන්ම අපිට වාර්තා වෙනවා මේ අභ්‍යන්තරික දේශපාලන කාරණා කිහිපයක්. ඒ සමගින් මතුවෙන ප්‍රධාන කාරණා කිහිපය කෙරෙහි තමයි අද දවසේදී අපි එහෙමනම් මේ අවධානය යොමු වන්නේ. තොරතුරු වාර්තාකරණයට සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබෝදෑසනක් ආයුබෝවන් මනෝජ්.
සුබෝදෑසනක් ආයුබෝවන් දිලෘක්ෂි.
අපි මුලින්ම සාකච්ඡා කරමු මනෝජ්, බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වෙලා තිබුණු විශ්වාස භංගය හා සම්බන්ධ වන දේශපාලනික පැත්තෙන් අපිට වාර්තාවන තොරතුරු පිළිබඳව අපිට වාර්තා වෙනවා. මේ සම්බන්ධව වන විශේෂිත සාකච්ඡාවක් ඊයේ දවසේදී පවත්වනා කියලා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. කැමති අභ්‍යන්තරික කාරණා විදිහට මොනවද වාර්තා වෙන්නේ කියලා දැනගන්න අද උදේ වෙනකොට
ආණ්ඩුව නියෝජනය කරන බලශක්ති ඇමතිවරයා උදේ ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගය විපක්ෂය අරගෙන ආවා. ඒක අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගය විවාදයට ගන්නවා. දැන් විපක්ෂයට මෙහෙම රුකුලක් හම්බුනේ කොහෙන්ද කියලා කිව්වොත්, ඔබට මතකයි ඉන්ධන මිල වැඩි කිරීමත් එක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මේ තීරණයට එකඟ වෙන්න ඇති බව දන්වලා ලියුමක් උත්තරේ. ඒකත් එක්ක විපක්ෂය තීරණය කළා, එහෙමනම් මේ ආණ්ඩුවේ රංගනයක් නෙවෙයි නම් ආණ්ඩුව මේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දේවි කියලා. ඒ අරමුණෙන් වෙන්න ඕනේ ඊයේ දිනේ ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැතිවරණයම කැඳවලා තිබුණා. එහිදී විශ්වාස භංගය පිළිබඳව කතා කරලා තිබුණා. මේ රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ඇමතිවරුන් සඳහන් කළේ විපක්ෂයට වාසිදායක තීරණ වලට ආණ්ඩුව උදව් කරන්නේ නැහැ. මේ මොහොතේ දේශපාලන අරමුණු මත ගෙනාපු විශ්වාස භංගයක් මේ විශ්වාස භංගයෙන්ද ආණ්ඩුව ඡන්ද දෙන්නේ නැහැ කියන අදහස ඊයේ තීරණය කරලා තිබුණා. ඒ අනුව ආණ්ඩුව මේ යෝජනාවට විරුද්ධවයි ඡන්ද දෙන්නේ කියලා අදහස් පළ කරලා තිබුණා. දැන් විපක්ෂයේ තීරණයත් ඒ අනුව විපක්ෂයේ විශ්වාසයක් මෙදවැටෙන බවක් පේන්න තියෙනවා. හේතුව දැන් ඔවුන් හිතුවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මේකට ඡන්ද ලබා දෙයි කියලා. ඒ තීරණය දැන් එහෙම වෙලා නැහැ. කොහොමත් ආණ්ඩුව සහ මේ සෙසු පක්ෂ අතර යම් ගැටුමක් තිබෙන බව පේන්න තියෙනවා. ඒකත් හේතුවක් අරගෙන වෙන්න ඕනේ ඊයේ දිනේ ආණ්ඩුවම අපහසුතාවයට පත් නොවෙන්න විශ්වාස භංගයේ කටයුතු අවසන් කරගන්න ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම හම්බ වෙලා මොකද්ද පොදුවේ ගන්න තීරණය කියලා සාකච්ඡා කරන්න ඇත්තේ.
ඔව්, හොඳයි. මේ සාකච්ඡාවෙන් අනතුරුව මැති ඇමතිවරුන් අදහස් දැක්වීම සිදු කළා. ඇතරින් අපි එකතු කරගන්නවා අදහස් කිහිපයක් තියෙන කාල වේලාවත් එක්ක සලකා බලද්දි රාජ අමාත්‍ය නිමල් ලන්සා, රාජ අමාත්‍ය පියල් නිශාන්ත සහ අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ එකතු කරපු අදහස් තමයි මේ.
අපි පෑදිලියම විරුද්ධ පක්ෂයේ ගේන මේ වලවල වලට එන්නේ අපි කෙලින්ම ඒක පරාජය කරනවා. අපි සියලු දෙනාම හිතන්නේ මේ විරුද්ධ පක්ෂයෙන් ගේන එකට විරුද්ධව. ඒකෙන් කියන්නේ නැහැ අපිට ස්ථාරය වෙනස් වෙනවා. අපි පෑදිලියම ඉන්න ස්ථාරයේ තමයි ජනතාවට සාන දෙන්න ඕනේ කියන එක. විශේෂයෙන් දීවරයන්ට ඉන්ද්‍රමිල අඩු කරන්න ඕනේ කියන එක. ඒක පෑදිලියම අද සියලු දෙනා පිළිගත්. ඒට දමුන්නාංශාට බලා ගන්න පුළුවන් සියලු දෙනා එකවගේ එකට ඉඳගෙන විපක්ෂයේ විශ්වාස භංගයේ විරුද්ධව ඡන්ද දෙනවා.
ඉතිහාසයේ මම හිතන්නේ වෙනත් විපක්ෂයකට අත් නොවිච්ච ඉරණම මේ විශ්වාස භංගයේදී පෑදිලියම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායමට අත් වෙයි. ඒ ඉරණම ඉතාමත්ම ඛේදනීය ජනකයි.
විශ්වාස භංගය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සාමූහික වගකීමක් දේ ගම්මාපල ඇමතිතුමාගේ විශ්වාස භංගය පරාජය කිරීම සඳහා අපි කටයුතු කරන්න සාමූහිකව එකඟ වෙමු.
දැන් මේ කතාවට මේ අතුරු කතාවක් විදිහට මම තව ප්‍රශ්නයක් අහන්න කැමතියි මනෝජ්. අපි දැක්කා මේ ආණ්ඩු පක්ෂයේ ඇතුලේ තියෙන අනිකුත් පොඩි පක්ෂ සම්බන්ධව යම් ගැටලුවක් තියෙන වගට පසුගිය කාලවකවානුවේදී. එතනදී මේ යම් කතාබහක් ඇති වෙලා තිබුණ කලින් දැන් බලශක්ති අමාත්‍යවරයා විදිහට මේ මුදේ ගම්මන්පිල අමාත්‍යවරයාගේ මන්ත්‍රී දූරය අහෝසි කරයිද? මේක ඇතැම් වෙලාවට මේ විශ්වාස භංගය ගැනීම වැළැක්වීම උදෙසා ගන්නා වූ ක්‍රියාමාර්ගයක් විදිහට කතා කරනවා අපි දැක්කා. එකම මේ අර පොඩි පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයින් සම්බන්ධව ඔවුන් කප්පාදු කිරීමක් සම්බන්ධව පක්ෂය ඇතුළින් ආණ්ඩු පක්ෂය ඇතුළින්ම සිදුවන ක්‍රියාදාමයක් විදිහටත් මේක සාකච්ඡා වුණා. ඒ අනුව බලනකොට මේ කැබිනට් සංශෝධනයක් වගේ එකක් පිළිබඳව තොරතුරක් අපිට වාර්තා වෙනවද? මොකක්ද ඒ සම්බන්ධව තියෙන තත්වය?
එහෙම අදහසක් අවස්ථා කිහිපයකදීම ආවා. මේ වෙලාවේ කටයුතු කරන්න කොහොමද ආණ්ඩුව කියන එක පිළිබඳවත් සාකච්ඡා තිබුණා. ඔබට මතක නම් බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ දිවුරුම් බීමේ බිනය තම පස්සට ඇයි කියලා හිතුව එකට හේතුව තමයි මේ මොහොතේ ගම්මන්ත්‍රී ඇමතුමාට එරෙහිව ගෙනල්ලා තියෙන විශ්වාස භංගයේ ඉවර වුණාට පස්සේ බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය යුතුයි කියලා සංවාද ගියා. ඔව්, සෙසු පක්ෂත් එක්ක යම් පිබෙන මේ ගැටලුවම හේතු කරගෙනවත් වෙන්න පුළුවන් කැබිනට් සංශෝධනයට ආවේ කියන අදහසක් තිබෙනවා. දැන් මීට පෙරත් ඔබ දැක්කා පොස්පේට් සමාගම විමල් විරෝෂ ඇමතුමාගේ කර්මාන්ත විෂයෙන් ගලවලා කෘෂිකර්ම විෂයට ඒක සම්බන්ධ කරනවා. පෞගේ දිනවල යම් දුරකට සාකච්ඡා වුණ අධ්‍යාපන අමාත්‍ය ධුරය සහ විදේශ අමාත්‍ය ධුරයක් හුවමාරුවේ කියලා දිනේෂ් කුණාටුවර ඇමතුමාට අධ්‍යාපන විෂය බාර දීලා විදේශ අමාත්‍යංශය ජීල් පිරිස් ඇමතුමාට ලබා දෙයි කියලා අදහසක් තිබුණා. ඔයින් මෙයින් සාකච්ඡා වෙනවා ඉදිරියේදී යම් විදියකට කැබිනට් සංශෝධනයක් සිදුවේ හැකි කියලා. හැබැයි ආණ්ඩුවම නියෝජනය කරන මැති ඇමතිවරුන් මැති අවස්ථාවල සඳහන් කරලා තියෙනවා ඉතා කෙටි කාලෙකින් කැබිනට් සංශෝධනවලට යන්න එපා, තමන්ට වගකීම් ලැබිලා ඒවා ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල පෙන්වන තත්ත්වයට එනකන් ඉඳලා කැබිනට් සංශෝධනයට ගියොත් හොඳයි වගේ අදහසකුත් තියෙනවා. නමුත් ඉදිරියේදී එවැනි සංශෝධනයක් වෙන්න පුළුවන් කියලා යම් සංවාදයකුත් සමාජයේ මතුවලා තියෙනවා.
දැන් ඊයේ ආණ්ඩු පක්ෂය සහ ඒට අදාළ අනෙකුත් පක්ෂ සෙසු පක්ෂවල මේ හමුව සිදු වුණේ දැන් ඔය විශ්වාස භංගයට ආණ්ඩු පක්ෂය විදිහට සමස්ත පක්ෂවලම සහයෝගය ලබා දෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව තහවුරු කරගන්නේ. ඊට කලින් තවත් හමුවක් සිදු වුණා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහ මේ සෙසු පක්ෂවල මන්ත්‍රීවරු සියල්ලක්ම. එතනදිත් යම් විශේෂතා කතා බහ ඇති වෙලා තියෙනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. අපි කැමති අභ්‍යන්තරික කාරණා කොහොමද වාර්තා වෙන්නේ කියලා දැනගන්න මේ ළඟට.
ඔව් දිලෘක්ෂ, දැන් ජනාධිපතිතුමා ආණ්ඩුවේ තනතුරු දරන්නේ නැති මන්ත්‍රීවරුත් එක්ක පසුගිය සතියේ යම් සාකච්ඡාවක් තිබුණා. අගහරුවාද බදාදා බ්‍රහස්පතින්දා කියන දවස් තුනේ ඒ සාකච්ඡාව තිබුණා. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ගැටලුවලට සමන් දෙන්න තමයි මේක යොදාගෙන තිබුණේ. දැන් අපි දන්නවා ඇතැම් ජ්‍යෙෂ්ඨ සැලකිය යුතු වගකීම් දරපු අහිටපු අමාත්‍යවරුත් දැන් මන්ත්‍රීවරු විදිහට ආණ්ඩුවේ වාඩි වෙලා ඉන්නවා. එස් බී දිසානායක, අනුරප්‍රිය දර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, මහින්ද සමරසිංහ මේ වගේ විශාල පිරිසක් දැන් තනතුරු නොදරමින් මන්ත්‍රීවරු විදිහට වාඩි වෙලා ඉන්නවා. ඔවුන්ගේ අදහස් පහුගිය දිනවල මාධ්‍යනුත් පළ වුණා. ඔවුන් එතරම් සතුරින් කටයුතු නොකරන බවකුත් පේන්න තිබුණු අවස්ථා තිබුණා. දැන් මේ රැස්වීමෙන් පස්සේ මේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වලා ඔවුන්ව මේ රජයේ මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල අධීක්ෂණය සඳහා පත් කරන්න තීරණය කරලා තියෙනවා. ඔබ දන්නවා කොවිඩ් මැද්දේවත් ආණ්ඩුව ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙනවා. අධිවේගී මාර්ග වැනි කාරණා වෙන්න පුළුවන්, ඊට එහාදී ව්‍යාපෘති වෙන්න පුළුවන්. මේවට දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ කටයුතු සිද්ධ කරන්න, අධීක්ෂණ මන්ත්‍රීවරු විදිහට කටයුතු කරන්න අවස්ථාව දෙන්න යෝජනා කරලා තියෙනවා.
මේ වෙනකොට තවත් උණුසුම් කාරණාවක් විදිහට සාකච්ඡා වෙමින් තියෙනවා, අවධානයට ලක් වෙමින් තියෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන ආණ්ඩු පක්ෂයත් එක්ක තියෙන සම්බන්ධතාව පිළිබඳව. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන මහලේකම්වරයා දයසිරි ජයසේකර මහතා පසුගිය දවස්වල ඉදිරිපත් කරපු කාරණාත් එක්ක මේ කතා බහ පිළිබඳව වැඩි අවධානයක් යොමු වුණා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන ආණ්ඩු පක්ෂයත් එක්ක ටිකක් සාකච්ඡා කරන්නට මේ සම්බන්ධයෙන් සූදානම් කියලා වාර්තා වෙනවා මේ 21 වෙනිදා. මොනවද උනේ සම්බන්ධව ලෑස්ති වෙලා සිටින කාරණා සාකච්ඡා
දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විදිහට කටයුතු කරද්දී ඔවුන්ට ලබා දිය යුතු දේවල් ලබා දුන්නේ නැහැ. ඒ කියන්නේ ග්‍රාමීයව වැඩ කරද්දී, ප්‍රාදේශ සභා මට්ටමින් වැඩ කරද්දී ඔවුන්ගේ නියෝජිතයින්ට සංවර්ධන ව්‍යාපෘති වලට හවුල් වෙන්න දෙන්නේ නැහැ. ඉන්දියා මැසිවිල්ලක් පිනනවා කියලා දයසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා නිතර කතා කරා. ඉතින් දැන් මේක විසඳ ගන්න ඕන වෙන්නේ ජනාධිපතිතුමාත් එක්ක නිසා ඒ සඳහා අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඊළඟ 21 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිතුමා හම්බ වෙනවා. ඊට කලින් පක්ෂ වන්දිම කාරක සභාව රැස් වුණා. එහිදී දයසිරි ජයසේකර පක්ෂ මහලේකම්වරයා කියලා තියෙනවා මේ මොහොතේ පක්ෂයේ ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් ඔවුන්ට දායක වෙන්න පුළුවන්, ඔවුන් ගම්මට්ටමින් ගිහිල්ලා පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ වැඩ කරන්නම් කණ්ඩායමක් විදිහට ආණ්ඩුවත් එක්ක ඉන්න කැමති අය තනතුරු අරගෙන ආණ්ඩුවේ වැඩ කරන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙකක් මේකට පක්ෂය සහ විපක්ෂය වැඩ කරන බවක් පේන්න තියෙනවා. එක හේතුවක් තමයි ආණ්ඩුව පත් වෙලා වැඩි කාලයක් නැහැ. ඒ හින්දා මේ වෙලාවේ එළියට බහැලා කරන්න පුළුවන් දේකුත් නැහැ. ආණ්ඩුවට 3-2කට ආසන්න බලයක් තියෙන වෙලාවේ ආණ්ඩුවත් එක්ක කටයුතු කරනවා මිසක් විරසක ඇති කරගත්තොත් ඉදිරියට කටයුතු කරන්න බෑ කියන අදහස අනුව ඇතැම් මන්ත්‍රීවරුසහ ඇමතිවරු කටයුතු කරන බවක් පේන්න තියෙනවා. දෑසිරි ජයසේකර මහලේකම්වරයා ටිකක් දීර්ඝව මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා ඔවුන් කැමති වෙලා තියෙනවා තනතුර අතහැරලා ගිහිල්ලා පක්ෂයේ ප්‍රතිසංවිධානය කරන්න. නමුත් ඇතැම්ම ඒක බාරගන්න සූදානමක් තිබිලා නැහැ. ඉතින් පක්ෂයේ රෝණ ලක්ෂ්මන් ප්‍රියදාස උපසභාපතිවරයා පවා කියලා තියෙන පක්ෂයේ ගොඩනගන කටයුත්තට ඔවුන් දායක වෙමු කියලා කොමනත් අවසානයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේක යම් සැහැල්ලු කිරීමක් සිද්ධ කරලා තව දවසක මේ ගැන කතා කරමු කියලා එතනින් රැස්වීම ඉවර කරලා තියෙනවා. පස්සේ පක්ෂ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සහ මන්ත්‍රීවරු කීප දෙනෙක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා පක්ෂ සභාපතිතුමා හම්බෙලා කියලා තියෙනවා මේ දයාසිරි ජයසේකර කරන වැඩක් මේ වැඩේ දයාසිරි පෞද්ගලික න්‍යාය පත්‍රයක් හදාගෙන වැඩ කරනවා. එහෙම නැතුව අපිට ආණ්ඩුවක් දැක්ක ප්‍රශ්නයක් නැහැ කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඒකෙන්ම පේන්න තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ කණ්ඩායම් දෙකක් විවිධ අදහස් මත කටයුතු කරනවා කියලා. කොමනත් මේ විරසකයේ දිගින් දිගටම ආවා. මේ මොහොතේ පේන්න තියෙනවා අපි බලමු 21 වෙනි ජනාධිපතිතුමා හම්බුනාට පස්සේ ඔවුන්ට මේකට සාධාරණ විසඳුමක් ආණ්ඩුව පාර්ශවයෙන් ලැබෙයිද කියලා අවුල්කාර පක්ෂයක් විදිහට.
හොඳයි, අද සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමේ පළවෙනි අර්ධය එහෙමනම් අපි මෙතනින් නිමාවටපත් කරනවා. අපි මද විරාමයකට යනවා. ඉන් අනතුරු අපි සූදානම් ශ්‍රී ලාංකීය දේශපාලනයේ තවත් උණුසුම් තත්විත්ති හෙළිදරව් කරන්නට අපගේ මේ විශේෂාංගයේ දෙවන අදියර හරහා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
හොඳ, අපි සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුමේ දෙවන අදියර එහෙමනම් දැන් ආරම්භ කරන්නට සූදානම්. දේශපාලන පාර්ශ්වය පිළිබඳව කතාබහ කරද්දී තවත් කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්නට පුළුවන්. එකක් තමයි මේ ගෙවිලගේ සෙනසුරාදා පවත්වනු විපක්ෂයේ සර්වපාක්ෂික සමුළුව. මේ සම්බන්ධයෙනුත් විශේෂතා කිහිපයක් අපිට වාර්තා වෙමින් තියෙනවා. අපි කැමති විපක්ෂයේ විවිධ පක්ෂ මේ සම්බන්ධයෙන් හෙළිදරව් කරපු කාරණා සම්බන්ධයෙන් මීළඟට සාකච්ඡා කරන්න මනෝජ්.
ඔව්, විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුවක් වෙනුවෙන් ආරම්භක සමුළුව පෞගේ සෙනසුරාදා පැවැත්වුණා. මේ අවස්ථාවේදී අපි දැක්කා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේක සංවිධාන කරේ. මෙහි මුලසුන අරගෙන තිබුණා සාධාරණ සමාජයක් වෙනුවෙන් එහි සභාපති කරු ජයසූරිය හිටපු කතානායකතුමා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. එහිදී කරු ජයසූරිය මැතිතුමත් සඳහන් කරේ මේ දැන් ගෙවෙන්නේ අඳුරු යුගයක්, මේකෙන් මිදෙන්න එක්සත් භාවය ඕන. ඒ කියන්නේ මේ එක්සත් භාවයේ ශක්තියෙන් අසාධාරණයන්ට විරුද්ධව ඕනම් බලවේගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ලැබෙනවා කියන අදහස මේ කණ්ඩායම ගොනු කිරීමේ අදහසක් විදිහට කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කරා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වේ විසඳුම් ගැනයි අපි කතා කරන්න ඕන. හැම වෙලාවෙම පොදු ජනතාවත් එක්ක ගිවිසුම් ගතව ඉන්න එක තමයි තමන්ගේ කාර්යභාරය. ආයි තමන් හැරිලා බලන්න ඕනේ සෝභිත ස්වාමීන් වහන්සේ මාදුළුවේ සෝභිත හඳුරන්ගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න පුළුවන් වුණාද කියලා නැවත වතාවක් මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ගොඩනගන්න, ඒකාධිපතිත්වයක් කරා යොමු වීම වළක්වන්න තමන්ට එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි කියන දේ සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් රුවන් විජේවර්ධන නියෝජනායකය ඇවිල්ලා තිබුණේ. ඔහු මතු කරා ඔහු කාලයක් තිස්සේ සඳහන් කරපු බව විපක්ෂය පොදු සන්ධානයක් විදිහට කණ්ඩායමක් විදිහට එකතු නොවීමේ ගමන යන්න බෑ කියලා. එහෙනම් මේ සන්ධානයේ මතුවීම පිළිබඳව ඔහු සඳහන් කළා. පාර්ටි චම්පික රණෝක මැතිතුමත් අදහස් දැක්වුවා. ඔහු කිව්වේ රට බංකොලොත් වීමේ පළවෙනි අදියර දැන් තියලා තියෙන්නේ, අලුත් දුගී පන්තියක් ඇති වේවි. ඇත්තටම මේ වෙලාවේ ඔක්කොටම කලින් දේශපාලනඥයන් විදිහට තමන් කෙරේ තියෙන විශ්වාසය ඇති කරගන්න තමන් කටයුතු කරන්න අවශ්‍යයි කියන දේ චම්පික රණෝක ඇමතිතුමා කිව්වා. මනෝ ගණේෂන් හිටපු ඇමතිවරයා, ඒතිකම රාජිත් සේනාරත්න හිටපු ඇමතිවරයා ඔවුන්ගේ අදහස් දක්වමින් සිද්ධ කරා. දෙවන ජාතික සන්ධානයේ නියෝජනය කරමින් මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් මන්ත්‍රීවරයා විපක්ෂයේ ප්‍රධානීන් තමන්ව රැවැට්ටුවා කියන අදහස මේ වෙලාවේ ඉදිරිපත් කරා. ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් තමන් පෙනී ඉන්න සූදානම්. අවාසනාවකට වාගේ අද තමන්ට දෙන්න තියෙන පණිවිඩය දෙමළ ජනතාවගේ ප්‍රධාන ගැටලුවට විසඳුමක් දෙන්න පැහැදිලි ස්ථාවර ප්‍රකාශයක් නොදෙනවා නම් තවදුරටත් තමන් එක්ක එකතු වෙලා, ඒ කියන්නේ මේ විපක්ෂ සන්ධානයත් එක්ක එකතු වෙලා යන්නේ, ඒ ගැන විවෘත විනිවිද භාවයකින් කටයුතු කරනවා නම් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න සූදානම් නම් එකතු වෙලා වැඩ කරන්න සූදානම් බව ඔවුන් සඳහන් කළා.
තවත් විශේෂිත ප්‍රවෘත්තියක් අපිට වාර්තා වෙනවා. කෙරවලපිටියේ තාප බලාගාරයේ යම් කොටසක් ඇමරිකානු සමාගමකට ලබා දෙන්නට සූදානමක් තියෙනවා. හැබැයි මේ සම්බන්ධව විශේෂ බාර අමාත්‍යවරයා කිසිම දැනුවත් භාවයකින් ඉඳලා නැහැ කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. මොකක්ද මේ තොරතුරෙහි පසුබිම් තොරතුරු මනෝජ්?
ඔව් දැන් මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා ඉදිරිපත් කරන අවස්ථාව විශේෂ භාර අමාත්‍යවරයා ඉඳලා තියෙනවා නමුත් මේ කැබිනට් පත්‍රිකාව පිළිබඳව හෝ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේදී විශේෂ භාර අමාත්‍යවරයා මේක දන්නේ නැහැ කියන කාරණේ තමයි ඒතර සඳහන් වුණේ කෙළවර පිටිය තාප විදුලි බලාගාරයේ 40% අමරිකානු සමාගමක් එක ගිවිසුම් ගත වෙලා ඉදිරියට කරගෙන යන්න කටයුතු සූදානම් කරලා තිබුණා. දැන් මේ වෙලාව ආණ්ඩුව අපි දන්නවා විදේශ විනිමය හිඟියකින් පෙළෙන්නේ. මේ ගැන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරත් දළ සලහා පෙරම විශේෂ භාර ඇමතිතුමා මේ රැස්වීමට එනකන්ම මේ පිළිබඳව දැනගෙන ඉඳලා නැහැ. කොමුණත් මහ භාණ්ඩාගාරයේ උපදෙස් අනුව තමයි අමාත්‍යංශය මේ කෙටුම්පත සකස් කරලා තියෙන්නේ. නමුත් විශේෂ භාර ඇමතිවරයාම කාලයක් ඉල්ලලා තියෙනවා මේ පිළිබඳව තීරණයක් අරන් කටයුතු කරන්න. නමුත් හදිසියේ මේ තියෙන අවශ්‍යතාවය මත මේකට කල් දෙන්න බෑ කියන එක යෝජනා වෙලා තියෙනවා. ඒ අනුව මේක අවසාන වශයෙන් තීරණයක් හැටියට අරගෙනම තියෙනවා. මහ භාණ්ඩාගාරයේ කොටස් හිමිකම 51%ක් තියෙනවා මේ බලාගාරයට. ඉතිරි කොටස් වලින් 30% සේවක අර්ථ සාධකාර මුදලෙන් අරන් තිබුණේ. මේ සියල්ලම රජයට තියෙන හිමිකම්. නමුත් බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර අලුත් කිරීම අරමුණු කරගෙන තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක මේ මුහුදේ නවත්තලා තියෙන බත්තල් නෞකාවකින් හිරවන පිටිය බලාගාරයට තාපය පොම්ප කරන කටයුත්තක් සිද්ධ කරනවා. කොහොම වුණත් අමරිකානු සමාගමකට රාජ්‍ය දේපලකට අත තියන්න එහෙම නැත්නම් හවුල්කාරීත්වය දරන්න ආණ්ඩුව කටයුතු කරපු පළවෙනි අවස්ථාව හැටියට තමයි මේ අවස්ථාව සඳහන් වෙන්නේ.
දැන් පසුගිය කාලවක වානුවේදී විශාල ආන්දෝලනාත්මක කතාවක් බවට පත් වෙලා තිබුණනේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට චූදිතයෙකු බවට පත් වෙලා සිරදඬුවම් නියමුණු දුවින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබුණු එක පිළිබඳව දැන් මේ සතිය වෙනකොට එම උණුසුම තවත් වැඩි කරමින් දුමින්ද සිල්වාට ප්‍රධාන පෙළේ රජයට සම්බන්ධ ආයතනයක තනතුරක් ලබා දෙන්නට ජනාධිපතිවරයාගේ අවසරය හිමි වෙලා තියෙනවා. ඒ සම්බන්ධව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ කතාබහ කොහොමද තියෙන්නේ මනෝජ්?
ඔව් දැන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට තමයි දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාව පත් කරන්න යෝජිත වෙලා තියෙන්නේ. මේ පත්වීමට අදාළ දැනුම් දීම ජනාධිපතිවරයාගේ අත්සනින් ග්‍රාම නිවාස ඉදිකිරීම් ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිකුත් කරලා තියෙනවා. ජනාධිපතිවරයා තමයි මේ පත්වීම බාරගන්න කියලා ආරාධනා කරේ කියලා සඳහන් වෙලා තියෙනවා. මේ විෂය භාර අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා, අපි දැක්ක පහුගිය දවසක මේ තමන්ගේ දඬුවමින් නිදහස් වෙලාවට පස්සේ අගමැතිතුමත් හම්බ වෙලා තිබුණා ගිහිල්ලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විදියට කටයුතු කරන කාලේ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විදියට කටයුතු කරේ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා. කොමුණත් දැනට ඔහුට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය බාර ගන්න කියලා ජනාධිපති ලේකම්තුමා අත්සන් කරපු ලිපියකුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. ඒ අනුව ඉදිරි දිනකදී මේ සංස්ථා සභාපති ධුරය දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා බාර අරගෙන කටයුතු කරයි.
සූතිවන්ත වෙනවා මනෝජ් මේ ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ අලුත්තරතුර වාර්තා කරනට අප සමග සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. ආයිබෝවන්.
බොහොම ස්තුතියි. ආයිබෝවන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.